se andaban. De andar, ¿no? La mayoría, ¿no? Guardaba por la mera, ¿no?
ජනාධිපතිවරයාගෙන් ලැබුණු නිවේදන ගරු කතානායකතුමනි 40 වැනි අධිකාරියේ වූ මහජන ආරක්ෂක පනත ආඥා පනත 40 වැනි අධිකාරියේ වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතල ප්‍රකාශව මහජන සාමය පවත්වා ගැනීම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමුවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බව බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21-2 වගන්තිය සමග කිවිය යුතු 2-3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙමි. මෙයට හිතවත් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති කතානායකතුමාගේ නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථා ප්‍රකාරව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් 9ක පිටපත් 2020/09/24 වන දින මා විසින් කරන ලද නිවේදනීය සඳහන් පෙත්සමට අමතරව මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ 122(1) විධිවිධාන සහ 2020 අගෝස්තු 28 වන දින පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව තේරීම් කාරක සභාව මගින් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන්ගේද මන්ත්‍රීවරයන්ද නම් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. කුමාර වෙල්ගම මහතා, ගරු වරුණ ලියනගේ මහතා, ගරු SMM මුෂාරෆ් මහතා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 126(1) සහ (2) විධිවිධානවලට සහ 2020 අගෝස්තු 28 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව 9 වැනි පාර්ලිමේන්තුවේ 1 වැනි සභාවාරයේදී පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සභාපති වූද විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමග මතු සඳහන් මන්ත්‍රීවරයන්ගේද මන්ත්‍රීවරයන්ද තේරීම් කාරක සභා විසින් නම් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. ගරු සූ නෝගරාද ලිංගම් මහතා, ගරු සෙල්වරාජා කණේන් මහතා, ගරු කපිල අතිකෝරල මහතා, ගරු උදේ කුමාර් මහතා, ගරු සංජීව එදිරිමාන මහතා, ගරු කරුණාදාස කොඩිතුවක්කු මහතා, ගරු නාලක බණ්ඩාර කෝට්ටුකොට මහතා, ගරු මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා, ගරු WM ධර්මසේන මහතා, ගරු කිංස් නෙල්සන් මහතා, ගරු රෝහණ බණ්ඩාර මහතා, ගරු SMM මුෂාරෆ් මහතා, ගරු කුමාරසිරි රත්නායක මහතා, ගරු සානක්‍ය රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, ගරු ඩී වීරසිංහ මහතා, ගරු මංජුලා දිසානායක මහත්මිය. අමාත්‍යංශයේ උපදේශක කාරක සභා 28ක් පත් කළ යුතුව පාර්ලිමේන්තුව විසින් 20 සැප්තැම්බර් 8 වන අඟහරුවාදා සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව 1-1 අමාත්‍යාංශයේ උපදේශකාරක සභාවට විරුද්ධ පාර්ශ්වය වෙනුවෙන් නම් කරන ලද සාමාජික මන්ත්‍රීවරයාගේ නම් සියල්ලම මා විසින් සභාගත කරනු ලබන බවත් ඒවා හැන්සාත් වාර්තාවේ භාෂා ත්‍රිත්වයෙන්ම පළකරනු ලබන බවත් පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2020 සැප්තැම්බර් විසිපස්වැනි සිකුරාදා එනම් අද දින අපරභාග 12:30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාට මෙයින් දැනුම් දීමට කැමැත් වෙමි. I wish to inform all the members that meeting of the Committee on Parliamentary Business will be held today, Friday, 25th September 2020 at 12:30 p.m. in Committee Room No. 2 of the Parliamentary Complex. All the members of the Committee are kindly requested to be present at this meeting. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(a)(6) ව්‍යවස්ථා ප්‍රකාරම 2019 වර්ෂයේ 2019/1 සිට 2019/12/31 දක්වා මුදල් කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(a)(6) දරණ හා 53(u) ව්‍යවස්ථා ප්‍රකාරව 2019 වර්ෂයේ සිවුවැනි කාර්තුව සඳහා 2019/10 සිට 2019/12/31 සහ 2020 වර්ෂයේ පළවැනි කාර්තුව සඳහා 2020/1, 2020/3/31 විගණන සේවා කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා. Yes, please.
ගරු කථානායකතුමනි, we'll finish this then.
Yeah, well, Hakim Manti, do you want?
Mr. Speaker, yeah, we were informed that the party leader's meeting was at 11 o'clock. Today, it appears from your announcement, it's been fixed at 12:30.
Yes.
As Muslim party leaders, it's a little difficult because it's being a Friday.
Oh, I see.
No, it's okay, it being an exception today.
Yeah.
It's very difficult, but in future, please don't do that. Because Fridays,
sorry,
provide such.
Sorry, we need notice about it.
Yes, thank you.
Okay, thank you.
ගරු කථානායකතුමනි, 1985 අංක 38 සහ 1987 අංක 28 දරණ 50 මගින් සංශෝධිත 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනතේ 4-3 වගන්තිය සහ 14 වගන්තිය සමග කිය යුතු එකී පනතේ සිවෙනි වගන්තිය යටතේ මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධ අමාත්‍ය විසින් සාධන ලදුව 2020 අප්‍රිල 16 දින ඇති අංක 21.71 ඇලෙරක් පහ 20/20 මැයි 22 දින ඇති අංක 21.76 ඇලෙරක් 19 20/20 ජූනි 30 දින ඇති අංක 21.82 ඇලෙරක් 10 සහ 20/20 ජූලි 16 දින ඇති අංක 21.84 ඇලෙරක් 21 දරණ අතිවිශේෂ ගැසපත්‍ර පාලන කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනුලබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාවේ දී කර යුතුයයි මම යෝජනා කරමි.
ගරු වාරිමාර්ග අමාත්‍යතුමා සහ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සම්ප්‍රදාය අමාත්‍යාංශයේ වාරිමාර්ග අංශයේ වාර්ෂික කාර්යසාධක වාර්තාව මම ඉදිරිපත් කරනවා.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා කර්මාන්තහ වාණිජ කටයුතු දීර්ඝකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමපකර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව 2019 වර්ෂය සඳහා පරිවාසහ ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික සාධන වාර්තා ගරු කථානායකතුමනි මම ඉදිරිපත් කරමි.
ගරු ඉඩම් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැරසුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු ජල සම්පාදන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නගර සැලසුම් සහ ජල සම්පාදන අංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙත්සම් පිළිගැන්වීම ජයන්ත සමරුවීර මන්තීත්ම. කරු සාරති දුෂ්මන්ත මන්තීතු.
දරු කතානායකතුමනි
ජයන්ත සමරීර ජයන්ත සමරීර මන්තීතුමාට
දරු කතානායකතුමනි පානදුර අරමු අලුබෝමුල්ල දිගනතුඩු අංක 372 ඒ දරණ ස්ථානයේ පදිංචි අයිසී පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මහවස්කඩුව දෙදියවල අංක 170 දරණ ස්ථානයේ පදිංචි SMW පතිරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවා.
සාරති දුෂ්මන්ත මන්ත්‍රීතුමනි.
දරු කතානායකතුමනි අවිස්සාවෙල්ල මාදොල නිල්මිණිවෙන් අංක 162 ඇලිරක් 121 ඇලිරක් 18 දරණ ස්ථානයේ පදිංචි WMK ජයවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද අවිස්සාවෙල්ල මාදොල නිල්මිණිවෙන් අංක 162 ඇලිරක් 121 18 දරණ ස්ථානයේ පදිංචි WMYSK ජයවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවා.
දරු නිමල් පියතිස්ස මන්තිට.
දරු කතානායකතුමනි පදිය පැලැල්ල ලඳුපිට ආසිරි යන ලිපිනේ පදිංචි RMLW අනුරුද්ධ ලබුතල මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
මේ පෙත්සම් මහජන පෙත්සම් කාර්යාල සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ඒෂා විතානගේ ගරු මන්ත්‍රීතුමා සංචාරක කැමැත්තමගින්
මානව කරු කතා නැත.
ගරු කතායක නායකතුමනි ප්‍රශ්නය ආ පිළිතුරු ඔව්. ප්‍රශ්නය ආ යන්න මේක ලොකු මේකක් තියෙනවා ඔබතුමාගේ අවශ්‍ය නම් මම කියන්න පුළුවන් නැත්නම් සභාගත කරන්න පුළුවන් කතානායකතුමනි සභාගත කරනවා ඒකේ එක් එක් කාර්තුව පින්නවල අලියන්නේ සදා පැමිණි විදේශික සංචාරකයන් සංඛ්‍යාව එක් එක් කාර්තුව අනුව වෙන්වෙන් වශයෙන් කොපමණද ඒකේ ඒක සභාගත කරන්න කටයුතු කරනවා ඒ වගේම ආයන්න දෙක ඒකෙත් 2015 සිට 2019 දක්වා එමගින් ලැබුණු ආදායම එක් එක් වර්ෂය සඳහා කාර්තු අනුව වෙන්වෙන් වශයෙන් කොපමණද කියලා ඒකත් වගුවක් හැටියට තියෙනවා. දෙදස් දහ නමේ පළවෙනි කාර්තුවේ ලක්ෂ 2225යි දෙවැනි කාර්තුවේ ලක්ෂ 530යි තුන්වැනි කාර්තුව ලක්ෂ 583යි හතරවැනි කාර්තුව ලක්ෂ 1208යි ඒ 2019 2018 තියෙනවා ඔබතුමාට එකක් කියන්න අවශ්‍යද? පළවෙනි කාර්තුවේ ලක්ෂ 2260යි දෙවැනි කාර්තුවේ 1098යි තුන්වැනි කාර්තුවේ 1606යි හතරවැනි කාර්තුවේ 1529යි මේකේ ගරු කතානායකතුමනි ක්‍රමානුකූලව පැමිණීමත් ඒ වගේම ආදායමත් අඩු වෙමින් තියෙනවා. පහුගිය වර්ෂවල ඔබතුමාට මේ වගුව බලාගත්තම බලන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුව වෙලා තිබුණේ අර පහුගිය කාල සීමාවදී හීලා අලි අත්අඩංගුවට අරගෙන ලබා දීලා තිබ්බ පින්නවලට. මේ පින්නවල හිටපු අලින් හා මේ අලින් එක වුණාම ඒ අය අතර තිබිච්ච හැසිරීම හා තත්ත්වය වෙනස් වීමත් එක්ක ඒ පරිපාලන ව්‍යුහය තුළ නොයෙකුත් දේවල් කරලා තිබුණා. මං හිතන්නේ ඒ තත්ත්වය තුළ නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සමහර රාජ්‍ය නොවන සංවිධාන මේකට නඩු පවා දාලා තිබුණා මේ ස්ථානයට. ඒ වගේම පහුගිය කාලේ ගරු කතානායකතුමනි මේ පින්නවල අලි අනාගාතාගාරය විදේශිකයන්ට බ්ලැක් ලිස්ට් කරන තත්ත්වයට පත් වෙලා තිබ්බා. ඒක හේතු නිසා. ඒ නිසා මේ ආදායම අඩු වෙන්නත් ඒගොල්ල සංචාරකගේ පැමිණීමත් අඩු වෙලා තියෙනවා කියන එක තමයි එතන තියෙන්නේ. ඊළඟට ප්‍රශ්නය පින්නවල අලි අනාගාතාගාරය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට අලි පැටවුන්ට කිරිපෙවීම සඳහා අවස්ථාවක් ලබා දීම මේ වෙන විට නවතා තිබේද? පිළිතුරු ඔව්. එසේ නම් ඒට හේතු කවරේද? කිරි උරා බොන අවස්ථාවේ පසුවන අලි පැටවුන් සහ මව්වරු අතර පවතින අන්‍යෝන්‍ය බැඳීම ඉතාමත් ශක්තිමත් බැවින් පින්නවල අලි අනාථාගාරයේ උපත ලබන මවගෙන් කිරිබොන එම පැටවුන් වෙන්කර ඒ සඳහා යොදා ගනිමින් එම සතුන්ට කෘතිම කිරිපෙවීම සඳහා යොදා ගැනීම උචිත නොවීම. දෙක, රාජ්‍ය නොවන සංවිධානයක් විසින් අභියාචනාධිකරණයේ ගොනු කරන ලද CA ඇදහිර WRIT ඇදහිර 370 ඇදහිර 15 දරන නඩුවේදී සතුන් පුනරුත්ථාපනයට අදාළව ලබා දුන් නියෝග හේතුවෙන් අලි පැටව ජාතික සත්වෝදන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට නොහැකි වීම. ගරු කථානායකතුමනි, එතනත් ප්‍රශ්න වෙලා තියෙන්නේ පින්නවල අලි අනාථාගාරයට එතන ඉන්න හිටිය යුතු අලි ප්‍රමාණයට වඩා විශාල අලි ප්‍රමාණයක් ඉන්නවා. ඒකත් එක ගැටලුවක් වෙලා තියෙනවා. අර බ්ලැක්ලිස්ට් කරන්න, ඒ වගේම මේ නඩු තීන්දුව නිසා ඉදිරිය වැඩ කරගෙන යන්න බැරි තත්ත්වයකුත් උදා වෙලා තියෙනවා. ප්‍රශ්නේ ඇහැ යන්න අලි පැටවුන්ට කිරිපෙවීම සඳහා සංචාරකින්ට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ආයතන වාර්ෂිකව ලබන අලාභය කොපමණ? අලි ඇතුළට කිරිපෙවීමෙන් 2015 වර්ෂයේ රුපියල් මිලියන 5.9ද, 2017 වර්ෂයේ රුපියල් මිලියන 3.3ද, 2018 වර්ෂයේ මිලියන 3.4ද ආදායම් ලෙස උපයාගෙන ඇත? මෙම වැඩසටහනේ ක්‍රියාත්මක වූ එම වර්ෂයන් උපයලාද ඉහත කී ආදායම් සල්ලිකිල්ලට ගත් කල ආසන්න වශයෙන් වාර්ෂිකව රුපියල් මිලියන 5ක් පමණ අලාභයක් සිදුවේවායි නිරීක්ෂණය කරමි. ඇය යන්න ශ්‍රී ලංකාවට වටිනා සම්පතක් වන පින්නවල අලි අනාථාගාරය වැඩි දියුණු කිරීම සඳහා රජය මගින් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේද? පිළිතුරු ඔව්. එසේනම් මෙම වැඩපිළිවෙල කවරේද යන්න ඒකට පිළිතුරු, අලි ඇතුන්ට ජීවත් වීමට අක්කර 16ක් පමණ වූ ප්‍රදේශයක් වෙන්කර දම්වැල් වලින් තොරව අලි ඇතුන්ට එම කලාපය තුළ නිදහසේ ජීවත් වීමට සැලසුම් කර ඇත. දැන්ට මේ ඉදිකිරීම අවසන් වෙමින් පවතින අතර ඒ වෘක්ෂදාතා මඩපොකුණු, වැලිපොකුණු අලි ඇතුන්ට ආහාර ලබා ගැනීමට සුදුසු ස්ථාන, පිටකැසීම සඳහා සකස් කරන ලද ස්ථාන ආදියෙන් සමන්විත වේ. B. අලි ඇතුන් 12කට ලැගුම් ගත හැකිවන නව අලි පන්තියක් සඳහා සැලසුම් කරමින් පවතින අතර අලි සඳහා අලි පන්ති 5ක් ඉදිකර අවසන් කර ඇත. පවතින සියලුම අලි පන්ති ප්‍රතිසංස්කරණය කරමින් පවතී. C. අලි අනාථාගාරයේ රැකවරණය ලබන අලි ඇතුන්ට දියනෑම සඳහා පවතින රැව පුළු කරමින් පවතී. D. පින්නවල අලි අනාථාගාරයට කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටි අක්කර 17ක් පමණ වූ ඉඩමේ ප්‍රමාණවත් පන්දි මුදල් ලබා ගැනීමෙන් අනතුරුව දෙපාර්තමේන්තුව වෙත පවරා දීමට එහි අයිතිකරු කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඉදම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ දෙවන වගන්තියේ යටතේ පවරා ගැනීමෙන් පසු අලි ඇතින් අභිජනනය සඳහා යොදා ගැනීමට යෝජිතය. ඊ අලි අනාථාගාරයේ වටා පිහිටි පෞද්ගලික ඉදම් අක්කර 5ක් ප්‍රවේශ 80ය මෙම දෙපාර්තමේන්තුව වෙත අත්පත් කර ගැනීම ඉදම් පවරා ගැනීමේ ක්‍රියාවලියේ විවිධ අධිවරවල පවතී. පවරා ගැනීමෙන් අනතුරු එම භූමි අලි ඇතුන්ගේ සුපසාධනයට යොදා ගනී. ප්‍රධාන වශයෙන් මද කිපෙන අලි ඇතුන් නිදාසේ රඳවීමට ස්ථාන සැකසීමට යෝජිතය. සංචාරකයන්ගේ පහසුකම් වර්ධනය සඳහා වනෝදොස් එම ස්ථාන වෙනුවෙන් නිදිකර උද්‍යාන 3ක් වෙන් කර ඇත. සංචාර කවන්නල ඉදිකිරීම අවසන් වෙමින් පවතී. නැරඹුම් මැදිරිය මහජනතාව වෙත විවෘත කර ඇත. මාර්ග පද්ධති මේ යටතේ පා ගමනින් ගමන් කරන මම් මාවත ඉදිකිරීමෙන් අවසන් වෙමින් පවතී. මගේ ගමන් මාර්ග සඳහා සකස් කරලද අතර බගි රථ මිල්දීගෙන ඇත. බගි සමාවෙන්න බගි ගමන් මාර්ග සකස් කරන අතර බගි රථ මිල්දීගෙන ඇත. ප්‍රමාණවත් පාසුකම් සහිත වැසිකිළි පද්ධති පවතින අතර සංචාර කවන්හල සමගද වැසිකිළි පද්ධති දෙකක් ඉදිකරේ. නරඹන්දන් වෙනුවෙන් ඉදිකරන නව රථ ගාල් දෙකක් අක්කර 1.150 කු එක් රථ ගාලක් ඉදිකිරීම දැන්ටමත් ආරම්භ කර ඇත. මෙය මොහොදරවත්ත රථ ගාල් ලෙස හැඳින්වේ. පින්නවල අලි අනාථාගාර ඉදිරිපිට නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 3.19 පමණක් වූ ඉඩම පවරා ගැනීමෙන් අනතුරුව වඩාත් අංග සම්පූර්ණ රථ ගාලක් ඉදිකිරීමට අපේක්ෂිතය. එයට අවන්නලක් බැංකු පහසුකම් අලිවිසල් ආදියද ඇතුළත් වේ. G. නරඹන්දන් සඳහා ප්‍රධාන පිවිසුම් දොට්ටුව වඩාත් පහසුකම් සහිත ඉදිකිරීමටත් එයට සමගාමී අලි ඇතුන් පිළිබඳව කෞතුකාගාර ඉදිකිරීමටත් සැලසුම් කර ඇත. දැන්ට භාවිතා කරන දේශීය නරඹන්දන් සඳහා ප්‍රවේශ ගොඩනැගිල්ල පිටවීමේ දොට්ටුව ලෙස නවීකරණය කර වේ. යටිතල පහසුකම් වියලි කාලුගුණ තත්ත්ව යටතේ අලි අනන්තාගාරයේ දෛනික අවශ්‍යතා සඳහා දැනට පවතින ජල සැපයුම් පද්ධතිය ප්‍රමාණවත් නොවන බැවින් ක්‍රමවත් ජල සැපයුම් පද්ධතියක් ස්ථාපිත කරනු ලබයි. මේ තුළින් අලි මඩු පහසුවෙන් පිරිසුදු කිරීමටත් අලි ඇතුන්ගේ දෛනික ජල අවශ්‍යතා සපුරා ගැනීමටත් හැකියාව ලැබේ. තරංකාරී ලන්සු කැඳවීමේ ක්‍රමය අනුව මේ වෙන විට ලන්සු කැඳව ඇත. B. අලි අනාථාගාරයේ මම්මාවත් උද්‍යාන ආලෝකවත් කිරීමට පවතින විදුලි සැපයුමට ප්‍රමාණවත් නොවන බැවින් ක්‍රමවත් විදුලි සැපයුම් පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම් කරමින් පවතී. සූර්ය බල ශක්තියෙන් විදුලිය ලබා ගැනීමේ ව්‍යාප්තිය වැඩ නිම කර ඇත. ආරක්ෂක කැමරා පද්ධතිය ස්ථාපිත කර ඇත. ඈ යන්න ප්‍රශ්නය නොවේසේ නම් මන්ද අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, අපේ ගරු ඇමතිතුමාට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඉතාම සාර්ථක පිළිතුරක් ලබා දුන්න මා හිතන්නේ සියලු කරුණු කාරණා සහිතව. පින්නවල අලි අනාථාගාරය පිළිබඳව මම මේ ප්‍රශ්නේ දැම්මේ අපේ රටේ සංචාරක ආකර්ෂණීය ස්ථානවලින් ඉතාම ඉහළම තියෙන තැනක් තමයි පින්නවල අලි අනාථාගාරය. ඔබතුමාගේ කියපු තොරතුරු කාරණා එක බැලුවම පින්නවල අලි අනාථාගාරයෙන් අපිට ඍජුව ලැබෙන ආදායම තමයි ඔබතුමා කිව්වේ. මීට අමතරව වක්‍රෝ මහ විශාල ආදායමක් ලැබෙනවා සංචාරකයන් නැවතීම, හොටල් සමූහයක් තියෙනවා මේ අවට. ඒ සියල්ල අද යම් ප්‍රමාණයකට අඩපණ වීමක් වෙලා තියෙනවා. සංචාරක ආකර්ෂණයේ වැඩිම ලබාගෙන තිබුණේ අර පොඩි අලිපැටවුන්ට කිරි ලබා දීමට තිබිට අවස්ථාවත් එක්ක. ඒතර ඒක එකපාරටද ඔබතුමා කරුණු කාරණා සහිතව කිව්වා. හැබැයි මම ගරු ඇමතුමනි ඔබතුමාගේ අවධානයට යොමු කරනවා, අද කෘතිම කිරිදීම නුසුදුසුකමත් එක හේතුවක් කියනක ඔබතුමා සඳහන් කරා. නමුත් මම නියෝජනය කරන රතුපුර දිස්ත්‍රික්කයේ උඩවලව අලි අනාථාගාරය, මේකේ සියලුම අලි පැටවුන්ට දෙන්නේ කෘතිම කිරි. ඒතර එතන ඒ ගැටලුව එහෙම තියෙද්දී මෙතන එහෙම වෙනව නම් එතන ඒ වෙනස මොකක්ද කියන එක මම හිතන ඔබතුමා අවබෝධයට ගන්න. මම ඔබතුමාගේ ඉල්ලන්නේ රාජ්‍ය නෝන සංවිධානයක මැදිහත්වීම හරි කිසි දෙයක්. දැන් මේ කරුණුත් එක්ක අපිට හෙළිවෙන්නේ මේක නතර කරන්න කියන තැනට තල්ලු වෙන එකනේ. නමුත් ඒ දිස්ත්‍රික්කයේ අමාත්‍යවරු මන්ත්‍රීවරු විශාල පිරිසක් ඉන්නවා, විශේෂයෙන්ම සබරගමු පළාත් සභාව විදියට විශාල වශයෙන්ම සංචාරක ආකර්ෂණීය ප්‍රදේශ තියෙන යතර ඉහළම තියෙන තැනක් විදිහට මේ පින්නවල අලි අනාථාගාරයේ ওই තියෙන කාරණාවේ යම් කිසි නිදොස් කළ යුතු තැන් තියෙනවා. නිදොස් කරලා ඉදිරියට ඒ සංචාරකයන්ගේ බලාපොරොත්තු වෙලා ඔතෙන්ටම ආපු සංචාරක ආකර්ෂණීය ප්‍රදේශය තවදුරටත් ව්‍යාප්ත කිරීමට පහුගිය රජය ගත්ත ක්‍රියාමාර්ග ටිකුත් ඔබතුමාගෙන් කියුණා, ඔබතුමා පිළිගන්නව ඇති. ඒක තවදුරටත් ඉදිරියට අරගෙන ඔබතුමා සංචාරක අමාත්‍යවරයෙකු විදිහට දේශපාලනයට එහා ගියපු මේ රටට අවශ්‍ය සංචාරක ආකර්ෂණීය ස්ථානයක්, විශේෂයෙන්ම මම හිතන්නේ වෙන දිස්ත්‍රික්කවල වෙන තැන්වල දකින්න ලැබෙන්නේ නැති සම්පතක් වැඩි දියුණු කරලා අර සංචාරකයන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් නව ක්‍රමවේදයට ඒ ක්‍රියාමාර්ගයේ ගන්නව බලාපොරොත්තුවක් තියෙන නැත්නම් ඔහොම ඔක ඇතරලා දානවද කියන එක දැනගන්න මම පළවෙනි ප්‍රශ්නෙ කැමතියි.
අර කතානායකතුමනේ ඇත්තටම මේ විෂය වනජීවී එකත් එක්ක යා යුතු විෂයක් ඇතියටයි මම විශ්වාස කරන්නේ. ඒ පිළිබඳව මම ජනාධිපතිතුමාවත් අපි දැනුවත් කරලා තියෙනවා. නමුත් සතුට ආදරය කරන පුද්ගලෙක් හැටියට මං හිතන්නේ සංචාරකින්ව සංචාරක විෂය භාර ඇමතිවරයා හැටියටත් සතුන්ගේ හිරිහැරයක් නොවන ආකාරයේ ඒ සතුන්ගේ අයිතිවාසිකම් රැකෙන පරිදි මේ කටයුතු කරන්න ඕනේ. නැත්නම් සංචාරකෙන් අදට මේ වෙනකොට ඒ අය පින්නවල අලි අනාථාගාරයට බ්ලැක්ලිස්ට් කරලා සංචාරකින්ට එන්න එපා කියන තත්ත්වයට පත් කරලා තියෙනවා. ඔබතුමා කියනවා වගේ උඩවලවේ වෙනම වැඩපිළිවෙලක් යනවා. දැන් මේ දෙක විෂයන් දෙක අමාත්‍යවරු දෙකෙක් අතර තියෙන නිසා දැන් අපිට මේ නඩුත් දාලා තියෙන නිසා, ඒ කියන්නේ මේක පෞගිය රජයේ කාලේ අර අලි හීලාතුන් අරගෙන මේ පින්නවලට දැමීම නිසා ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක ගරු කතානායකට උනේ මේ අලින්ව අතට ගෙනියන්න බැරි තත්ත්වෙකුත් උදා වෙලා තියෙනවා. ඉතින් මේ පරිපාලන විෂය ගැටලුවක් තියෙන නිසා අපි විශ්වාස කරනවා මේ සම්බන්ධව වනජීවී ඇමතුමත් ඒ වගේම මේ සතුන් පිළිබඳව ඒ පිළිබඳව නිපුණතාවයක් තියෙන ඒ අයව ගෙන්නලා ඒ අයගෙනුත් අදහස් අරගෙන මේ සංවර්ධන කටයුතු ක්‍රියා කරනවා වගේම ඒ සත්වින්ගේ සුරක්ෂිතභාවයත් රැකෙන පරිදි කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඔව්, දෙවෙනි අතුරු පස්සේ ඔබතුමා අර සත්ව අයිතීන්ද රැකගෙන මේ කරන්න ඕනකෝ ඒක හොඳ කාරණාවක්. පුතුමාලා හැබැයි එක යෝජනාවල් වශයෙන් ගෙනාවට බිමේදී දකින්න නැහැ. අපි දැක්ක දැන් පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනාවනේ ගව ඝාතනය සම්පූර්ණ අතර කරලා දානවා. කැබිනට් එකේ යෝජනාවක් ගෙනහලා තිබුණා. පාර්ලිමේන්තුව ගෙන නැහැ. පාර්ලිමේන්තුව අදහස්ව මාරුණා. ඒ වගේම මම මේ වෙලාවේ මතු කරලා දෙනවා අපේ ගරු ඇමතුමාගේ අවධානයට මම නියෝජනය කරන අපේ ගරු මන්ත්‍රීතුමියත් මෙතන ඉන්නවා. පහුගිය කාලේ ප්‍රසිද්ධ දේශපාලනඥයන්ගේ මනදොල පිනවන්න ගල්පාය ප්‍රදේශයේ අලි පැටව් ඔබතුමාලගේ පාලන කාලේ අලි පැටව් බලෙන් උඩවලව කැලෙන් අල්ලගන්න ඇවිල්ලා අන්තිමේදී ආවරණය කරන්න ගිහපු මාධ්‍යවේදීන්ගේ කැමරා පවා කුඩු කරලා දාලා මහින්ද තේරසිංහ කියන මාධ්‍යවේදියාගේ කැමරා පවා කුඩු කරලා දාලා රජයේ මැදිහත් වෙලා ඌට සාධාරණ ඉටු කරා. මම මේ ඔබතුමා කිව්වේ කාරණාවත් එක්ක අමුණන්නේ මේ සංචාරකයන් මේ රටට ගේන එක අපේ අවශ්‍යතාවය නේ. අපි ඒ වෙනුවෙනුත් අනිත් සියලු දේට කන් දෙනවා වගේම ඒ වෙනුවෙනුත් අවධානය යොමු කරන්න ඕනේ. දැන් උඩවලව ගත්තොත් උඩවලවේ මුළු ආර්ථිකයම රැඳී තියෙන්නේ ඔය අලි අනාථාගාරයේ හරහා කරු ඇමතුමනේ. ඉතින් එතකොට මම අහනවා රජයේ සංචාරක ආකර්ෂණය සහ ජන ජීවිතය නම්වන්න වැඩසටහන් තියෙනවා නම් මේ කියන කාරණා චිල්ලර කාරණා විදිහට පැත්තකට දාන්න බෑ කියලා දන්නවා. නමුත් මේ කාරණාවලට අහුම්කම් දෙන ගමන් රජය අර හරක් මරණ එක නවත්තන්න ගන්න තීන්දුව වගේ ඍජු තීන්දුව අරගෙන මේක ඉදිරියට කරගෙන යාම තුල රටේ ජන ජීවිතයට රටේ ආර්ථිකයට විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට හේතු වෙනව නේද? එහෙම නැතුව උදු කාගේ හරි බලපෑමකට එක කොළ කෑල්ලක් දාපු පළියට මේක ආපස්සට ගන්න ගියොත් එහෙම මම හිතන්නේ ඔබතුමා බලාපොරොත්තු වෙන අපි දකින ගමන සංචාරක ක්ෂේත්‍රයේ ඉහළට යන්න බැරි වෙනව නේද කියන අදහස ඔබතුමාගේ දැනගන්න කැමතියි.
ගේ උත්තරයේදී පැහැදිලිව කිව්වා අපි කිසිම අවස්ථාවක කතානායකතුමනේ පින්නවල අලි අනාථාගාරය වහන්නවත් ඒක ආපස්සට ගන්නවත් කටයුතු කරන්නේ ඒක සංවර්ධනය කරන විධිමත් විදියට කටයුතු කරනවා. ඒ වගේම ඔබතුමා කිව්වා වගේම අපේ රටේ ඉතිහාසයේ සංස්කෘතිම වශයෙන් අපේ හීලැතුන් මේ රටේ පන්සල්වල හිටියා. ඒගොල්ල පෙරහැරවල්වල ගිය මම හිතන්නේ අපි ඉතිහාසයේ අහලා තියෙනවා රජ කාලේ ඉඳන් මේ වගේ කාරණාවට යොදවලා තියෙනවා. නමුත් පෞගිය රජ දේශපාලන පරිගැනීම් ගන්න බලාගෙන කරපු යම් යම් අලි අත්අඩංගුවට ගැනීම අරගෙන මේ කරලා පින්නවලට දාලා තියෙන කාර්ය තුළ මේකේ පරිපාලන ගැටලු මතුවලා තියෙනවා. ඒ නිසා ඒකයි මම කිව්වේ මම සතුන්ට ආදරය කරන කෙනෙක් හැටියට සතුන්ගේ අයිතිවාසිකම් රැකෙන විදියට ඒ වගේ මේ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. මම දැන් හොඳම උදාහරණේ දෙහිවල සත්තු අත්ත ඒක සත්තු හිර කරලා තියෙන දැන් ඒ ක්‍රමවේදය යල් පැන ගිය ක්‍රමයක්. දැන් ඒ නිසා හම්බන්තොට තියෙන විදිගම සත්ව අර සෆාරි ක්‍රමවේදය ඉතාමත්ම සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා අලුත් විදියට හිතලා කටයුතු කරන්න වෙනවා. මේක අපිට තීන්දු ගන්න බෑගරු කතානායකතුමනි. ඒ සම්බන්ධව මේ සත්තුන් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන කණ්ඩායමක් කමිටුවක් හැටියට පත් කරලා ඒ අයගෙන උපදෙස් අරන් තමයි මේ කටයුත්ත කරන්න වෙන්නේ.
ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා කම්කරු මෙතුමාගෙන් ඇසී.
දෙවි ප්‍රශ්න ආන කතානායකතුමනි.
ගරු කතානායකතුම සත දේ කාලයක් කියලා
නා. ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසී.
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රීතුමා තරුණ හා ක්‍රීඩා කටයුතු මෙතුමාගෙන් ඇසී.
අරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා
පමහනෝ
ගරු කතානායකතුමනි සති දෙක කාලයක් ඉල්ලන
ප්‍රශ්නාංක 6 චාල්ස් නිර්මල්නාදන් මන්ත්‍රීතුමා මහා මාර්ග ඇමතිතුමා
සති දෙක කාලයක් ඉල්ලා සිටින
ප්‍රශ්නාංක 7 ගරු එස් එම් මරික්කාර් මන්ත්‍රීතුමා ප්‍රශ්නාංක 8 ගරු මොහොමඩ් මුසම්බිල් මන්ත්‍රීතුමා
මං අහනවා ගරු කතානායකතුමා
මම මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න අංක අයන්න වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කළ ඇලුමිනියම් ප්‍රමාණය පිළිතුරක් හැටියට මම හැමෝම එක සභාගත කරනවා. ඒ සඳහා වැය වූ මුදල ඒ සඳහාත් ඇමුණුම් දෙක හැටියට මම පිළිතුර සභාගත කරනවා. එම ඇලුමිනියම් ආනයනය කරන රටවල් පිළිබඳව විස්තරත් ඇමුණුම තුන හැටියට මම සභාගත කරනවා. එම ඇලුමිනියම් ආනයනය කරන සමාගම්වල නම් කවරේද යන්න වෙන්වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නේහිද පිළිතුර ඇමුණුම හතර හැටියට මම සභාගත කරනවා. ඒ සමගම ප්‍රශ්න අංක ආ උක්ත කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට ඇලුමිනියම් ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නේහිද? ඔව්, ඒ මුදල රුපියල් මිලියන 95,723කි. ආ, නොයසේ නම් ඒ මන්ද පැන නොනගි. ස්තුතියි කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි දැන් මේ ඇලුමිනියම් ආනයනය කිරීමේදී ගරු ඇමතිතුමා බොහෝ වෙලාවට මේවා අගේ එකතු කළපු නිෂ්පාදන විදියට තමයි ආනයනය කරන්නේ. එතකොට දැනට අපිට ඒ සඳහා විකල්ප වශයෙන් දේශීය නිෂ්පාදනත් යොදා ගැනීමට හැකියාව තියෙනවා. විශේෂයෙන් ජනාධිපතිතුමා අලුතෙන් විවිධ අමාත්‍යාංශ නම් කරලා තිබෙනවා ඒ හරහා. ඒ නිසා මේ අගේ එකතු කරපු නිෂ්පාදන වෙනුවට ඒ ආනයනය කරලා ලංකාවට ඇලුමිනියම් නැත්නම් ඒ ආනයනය කිරීමෙන් පස්සේ අගේ එකතු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමටත් එහෙම නැත්නම් ඒකට විකල්ප වශයෙන් පාවිච්චි කරන දේවල් ප්‍රවර්ධනය කිරීම සඳහාත් යම් වැඩපිළිවෙලක් තියනවාද?
අහිතන්නේ ඉතාමත්ම වැදගත් අදහසක්. අපි ඒ අනුව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. මම ඒ පිළිබඳව ඉදිරි අනාගතයේදී අතිගරු ජනාධිපතිතුමාත් සමගත් අපේ අගමැතිතුමා සමගත් සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි.
මේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ගරු ඇමතිතුමනි, දැන් මේ ඇලුමිනියම් විශේෂයෙන් විවිධ ඉවතලන ද්‍රව්‍ය හරහා සහ විවිධ ආකාරයෙන් අබලි ද්‍රව්‍ය ලෙස ඒක රාශි වීම සිද්ධ වෙනවා. එතකොට මේ අබලි ද්‍රව්‍ය විවිධ ක්‍රමවේද හරහා අපනයනය කිරීම සිද්ධ වෙනවා. එතකොට දේශීය ව්‍යාපාරිකයන් වශයෙන් ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලුවක් තමයි මේවා අමුද්‍රව්‍ය වශයෙන් නිෂ්පාදන සඳහා යොදා ගැනීමට ඔවුන්ට හැකියාව තියෙනවා නම් ඒක අතිශයින්ම වැදගත්. ඒ සඳහා මේ අබලි ද්‍රව්‍ය අපනයනය කිරීම වෙනුවට මේවා දේශීය ව්‍යවසායකයන් සඳහා ලබා දීමේ යම් ක්‍රමවේදයක් අනුගමනය කරන්න අමාත්‍යාංශ සූදානම්ද කියලා මම අහන්න කැමතියි.
මම හිතන්නේ ගරු කතානායකතුමනි, ඒකත් හොඳ අදහසක්. අපිට ඉදිරියේදී රාමුවෙන් පිටතට හිතලා යම් ආර්ථිකමය තීරණ ගන්න සිදුවෙනවා. ඒ සඳහා මෙම යෝජනාවත් මම හිතන්නේ ඉතා වැදගත් යෝජනාවක් කියලා මම දකින්නේ. අපි ඒ අනුව කටයුතු කරන්නටත් අපි සැලකිලිමත් වෙනවා කියන එකත් මම මේ ගරු සභාවට මතක් කරලා දෙනවා. ස්තුතියි
කතානායකතුමනි.
කතානායකතුමනි, මේ ප්‍රශ්න යොමු කිරීමේදී අපේ පාර්ලිමේන්තුවේ ලේකම් කාර්යාලයේ ඒ විෂයානුබද්ධ ප්‍රශ්න ඒ විෂය ක්ෂේත්‍රයට අදාළ අමාත්‍යාංශයෙන් අසන ලෙස යොමු කළොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. අනිසා දෙයක්, දැන් වෙළඳ අමාත්‍යාංශය කියපුවාම වෙළඳ අමාත්‍යාංශයට අයිති වෙන්නේ ආනයන වෙළඳාම, අපනයන වෙළඳාම, සිල්ලර වෙළඳාම, තොග වෙළඳාම, විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රශ්න. කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ වෙන්නේ කෘෂිකර්මය පිළිබඳ. ඒ වගේ මේ ලේකම් කාර්යාලයෙන් ඒ ප්‍රශ්නේ යොමු කරනවා නම් ඊට වඩා දැන් පසුගිය කාලයේදී මේ තඹ හා මේ අබිලි ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් විශාල ජාවාරමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ජාවාරම පිළිබඳ විවිධ දේ එළිදරව් කරගන්න බැරි වෙනවා. අදාළ නොවන අමාත්‍යාංශයකට ප්‍රශ්නේ යොමු කළාම එනිසා ඔබතුමා ලේකම් කාර්යාලයට උපදෙස් දීම වැදගත් වෙනවා. ඒ අමාත්‍යාංශයට අදාළ ප්‍රශ්නේ අමාත්‍යාංශයට යොමු කරන්න කියලා.
බොහොම ස්තුතියි ඔබතුමා. වේලු කුමාර් මන්ත්‍රීතුමා. ඇබ්සන්ට්. ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය.
මම අහනවා ගරු
අධ්‍යාපන ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, මාසයක් අල්ලෙලම
ප්‍රශ්නාංක 11 ගරු මයන්ත දිසානායක මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මම අහනවා.
ගරු කතානායකතුමනි, සති දෙක කාලයක් ඉල්ලනවා.
ගරු සුජිත් පෙරේරා මන්ත්‍රීතුමා වාරි මාර්ගමත.
කථානායකතුමනි, සුජිත් පෙරේරා මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු ආයක කෑගලු දිස්ත්‍රික්කයේ යටියන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වීඔය නම් ජලාශය ඉදිකිරීම සඳහා සක්‍යතා අධ්‍යයනය සිදු කරමින් පවතී. දෙක පිළිතුර, එම ජලාශය බහුකාර්ය ජලාශයක් ලෙස සැලසුම් කර ඇති අතර එමගින් පහළ ගංගා ද්‍රෝණියේ ගම්මතුර පාලනයත් කැරණි සහ අත්තනගලු ද්‍රෝණි, කෑගල්ල කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පානීය ජලය සැපීමටත් ජලවිදුලි බලය නිපදවීමටත් අපේක්ෂා කරනු ලබයි. ආ එක මෙම ජලාශය සඳහා වන ශක්‍යතා අධ්‍යනයේදී සිදුකරන ලබන සමාජීය සමීක්ෂණයේ අවසන් වන තෙක් අවතැන් වන පවුල් සංඛ්‍යාව නිශ්චිත වශයෙන් සඳහන් කර නොහැ. ළඟ ප්‍රශ්නය පිළිතුර, තවම ශක්‍යතා අධ්‍යන මට්ටමේ වන බැවින් නැවත පරිංචි කිරීම සඳහා වන පියවර ගෙන නොමැත්. තුන පිළිතුර, වන්දි ලබා දෙන ක්‍රමවේදයන් තවම තීරණය කර නැත. හතර, තවම අධ්‍යන මට්ටමේ වන බැවින් මෙම ජලාශය සම්බන්ධයෙන් කිසිම තීරණයක් ගෙන නොමැත. ආ එම ජලාශය සඳහා වන ශක්‍යතා අධ්‍යන අවසානයේදී සිදුකරනු ලබන පාරිසරික බලපෑම් ඇගීමේ අධ්‍යනයන්හිදී ඊයේ ඉහත කරුණු පිළිබඳ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග කවරේද යන්න ඉදිරිපත් කරනු ඇත. මන්ත්‍රීතුමාට ඕනනම් ඒක පිළිබඳව අවශ්‍ය සිටියම් ආමය තියෙනවා නම් දෙන්න පුළුවන්.
අගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, විශේෂයෙන්ම දැන් මේ සම්බන්ධ ශාස්ත්‍රා වර්තා පවත්වාගෙන යනවා. ඒ නිසා අද ප්‍රදේශවාසීන් මං හිතන්නේ මේ සම්බන්ධ නිසියාකාර දැනුවත් වීමක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේ මේක බහුකාර්ය යෝජනා ක්‍රමයක් ඇට යෝජනාලා තියෙන නිසා ප්‍රදේශවාසීන් දැනගන්න කැමති මේ සඳහා වන්දි ලබා දීමේ ක්‍රමවේදය. මොකද අපි දන්නා බහුකාර්ය යෝජනා ක්‍රම සඳහා විශේෂ වන්දි ලබා දීමේ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අනුව එයට වන්දි ලබා දීමට කටයුතු කරනවාද කියලා මට දැනගන්න පුළුවන් වෙයි.
හොඳයි, මේ සිදු කරගෙන යන ගමන් දැනුම් දෙන්න කොහොමද ජනතාව දැනුවත් කරනවා? දැනට මූලික
දෙවනි ප්‍රශ්නය මම මේ අවස්ථාවේදී ගරු කවි රශ්මි මන්ත්‍රීතුමාට ලබා දෙනවා.
තනායකතුමනි, මම අහන්න කැමති මේ අතුරු ප්‍රශ්නයක් ඇටට ගරු ඇමතුමනි, මේ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියක් යටතේ තමයි මේක. මං හිතන්නේ ලෝක බැංකුවේ ක්‍රිප් කියන ව්‍යාපෘති යටතේ වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන වැඩසටහනක්. මේක කරන්න විශේෂම දේශගුණික විපර්යාසය නිසා සිදුවෙන ගංවතුර සහ නියං තත්ත්වයන් හරහා ඇතිවෙන දේපල සහ ජීවිත හානිය, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයට සිදුවෙන හානිය ආවම කිරීම සඳහා කැලණි ගඟේ. හැබැයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම මේ ජල කළමනාකරණය පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික්කයේ වීඔය, රූකාසල්, හොලොම්බුව, එවැගේම නාවත කියන ප්‍රදේශවල හතරකට බලපානවා. මේක 2018-19 අපේ රජයේ තියෙන කාලෙත් මේ ව්‍යාපෘතිය සැලැස්ම කරගෙන ගිහිල්ලා සක්‍යතා වාර්තා කරගෙන යද්දී හොලොම්බුව කියන ප්‍රදේශයේ විශාල පිරිසකට හානි වෙන නිසා ගම්මුන් තමන්ගේ දේපල ආදි වශයෙන් හානි වෙන නිසා, ඒගොල්ලෝ අවතැන් වෙන නිසා ලොකු විරෝධයක් ඇති වෙලා එවකට විපක්ෂයේ හිටපු අය කෑගල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ලොකු සද්දයක් කරලා දේශපාලන සටනක් කරලා මිනිස්සුන්ට බොරු පණිවිඩ දීලා ඒගොල්ලන්ව පුත්තලමට ගෙනියනවා කියලා බය කරවලා ලොකු සද්දයක් කරා. හැබැයි ඒ වෙලාවේදී අපි සුජිත් පෙරේරා මන්ත්‍රීතුමා මම අපි මැදිහත් වෙලා මේ ජනතාවට හානියක් වෙන නිසා අපේ රජයත් එක්ක කතා කරලා එවකට හිටපු අමාත්‍යවරයා හැරිසන් ඇමතුමාට කියලා ඔය ව්‍යාපෘතිය නැවැත්තුවා. ඒ කියන්නේ හොලොම්බුව සහ ඒ ප්‍රදේශයේ ඒ ව්‍යාපෘතියේ ඒ වැඩේ කරන්න එපායි කියලා. ඒක නතර කරා ජනතාව වෙනුවෙන්. ඇමතුමනි, මට කනගාටුයි කෑගල්ල දිස්ත්‍රික්කයේ අද ආණ්ඩුව නියෝජනය කරන එක ඇමතිවරයෙක් මේ කතා කරන්න. දැන් මේ වීඔය ප්‍රදේශයේ ඉන්න දුප්පත් අහිංසක ගම්මුන්ට අද වෙනකන් කියලා නැහැ ඒගොල්ලන්ගේ දේපල හානි වෙන හැටි, අවතැන් වෙනවා නම් මොකද්ද වෙන්නේ, මොකද්ද කරන්න කියලා. හැබැයි දැන් ගිහිලා මිනුම් කටයුතු කරනවා, එකෙක් දේවල් ඉඩම් මනිනවා. ඉතින් මේක ඒගොල්ලන්ට ලොකේ හිතේ සැකයක්. ඒක අසාධාරණයි. මම යෝජනා කරන ඇයි අමතුමනි මේක දිසාපතිවරයාට කියලා ඔබතුමාගේ අමාත්‍යාංශ අදාළ නිලධාරීන්ට එන්න කියලා. ඒ ගම්මුන්ටත් කෑගල්ලෙදී සාකච්ඡාවක් අරගෙන ඔකේ වෙන දේ මොකද්ද කොච්චර ප්‍රමාණයක් අටවෙන්න ඉඩ තියෙනවද කියන එක කතා කරලා දැනුවත් කරන එක. අපි ඒ ඩිස්ත්‍රික්ක නියෝජනය කරන මහජන නියෝජිතව හැටියට අපට අයිතියක් තියෙනවා ඒ මිනිසුන්ගේ අයිතිය රැකලා දෙන්න. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම ඒ වගේ සාකච්ඡාවක් කැඳවලා දෙන්න කියලා දිසාපති කාර්යාලයේ හෝ ඒ ප්‍රදේශයේම සුජිත් සංජය පෙරම මෙතුම නියෝජනය කරන ඒ ආසනේ ඒ අවස්ථාව ආරම්භ දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි. මේ ව්‍යාපෘතිය 1960 දශකයේ සිටම එන එක. ඒ වගේම ස්ථාන හතරක මම හිතන්නේ සූදානම් වෙලා තිබුණා. දැන් ඒ හතරෙන් දෙකයි මෙයලා අධ්‍යයනය කරන්නේ. දැන් ඔබතුමා කියපු පරිදි මම මීට ප්‍රථමවත් දැදුරෝය, රඹකෑන් ඔය වගේ ජලාශ වලත් මේ වගේ කටයුතු වෙනකොට අපි සොයලා බැලුවා පෞද්ගලිකවම. අපි ඒ මූලික සැලසුම් මොන කොයි ප්‍රදේශයේද දැන් මේ ජලාශ ඉදිවෙන ස්ථානයක් තියෙනවා තමුන්නාංශගේ දිස්ත්‍රික් කෑගල්ල දිස්ත්‍රික්කේ යටියන්තොට සිට පූණුගල මාර්ගයේ මලල් පොළ යන ස්ථානයේ කැරණිගඟේ යතුගංගාවක් වන බීඔය හරහා ජලාශයක් බැම්ම යෝජනා කරලා තමයි තියෙන්නේ. ඉතින් මේකෙන් යම් බලපෑමක් වෙනවා නම් ජනතාවත් දැනුවත් කරනවා, මහජන නියෝජිතයෝත් දැනුවත් කරනවා. ස්ථානයට ගිහිල්ලා අපි ඒව කරමු සහයෝගයෙන් බලලා. මේක ප්‍රමාර්ථය අරමුණ පිරිසිදු නම් හොඳ නම් අපි ජනතාව දැනුවත් කළා ජනතාවට අසාධාරණයක් නොවන විදියට එයාට අවශ්‍ය වන්දි ඉඩම් ඒවත් අපි හඳුනාගෙන කොහෙන්ද දෙන්නේ කියලා අපි ක්‍රමයට සූදානම්. ඔව්
අතර කරා. ඒ නිසා මේ ගම්පහ කොළඹ අයගේ දේපල හානිය වළක්වන්නට කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉඩම් යට වෙන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපේ අයිතිය රැක ගැනීම සඳහා ඒ අවස්ථාව අපිට ලබා දෙන්න, ඒ සාකච්ඡාව ලබා දුන්නම ගම්මුන් එක කතා කරලා තීරණයක් ගන්න පුළුවන් ඇමතුමනි.
මේකේ මුලින්ම කරපු ශක්්‍යතා අධ්‍යයනයට අනුව නම් ඉඩමක් කර හෙක්ටයාර 160ක් පමණ යට වෙනවා කියලා තියෙනවා. ඒවයි කුඹුරු රබර් වතුත් තියෙනවා. ඒ නිසා අපි මේක අවම කර ගැනීම සඳහා වඩා පළදායි විදිහට සියලු දෙනා සතුටු වෙන ආකාරයෙන් ඉදිරියට කතා කරලා කරමු.
අපට දැඩි විශ්වාසයක් තියෙනවා ඔබතුමා ඒක අපිට අවස්ථාව ආරන්දෙයි කියලා. ස්තුති ස්තුති.
ශමින්ද විජේසිරි මන්ත්‍රීතුමා අධිකරණ ඇමතුමාගෙන්
ධාතුගේ ප්‍රශ්න අහනවා කරු කතානායක.
උත්තර දෙන කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය අයන්න. මෙවැන්නක් මාධ්‍ය මගින් ප්‍රකාශ බෝදා දනිමි. ආයන්න රෝමානු 1 අදාළ නොවේ, රෝමානු 2 අදාළ නොවේ, රෝමානු 3 ආයන්න අදාළ නොවේ. නොයසේනම් මන්ද හේතුව ආයන්න 1 අධිකරණ ඉදිරියේ විභාගෙන් නඩු සම්බන්ධයෙන් නීතිඥවරුන් සපයා ගැනීම හෝ වෙනස් කිරීම අදාළ පාර්ශ්වයන් සතු කාර්තව්‍යකි අධිකරණ අමාත්‍යංශය වගකීමක් නොමැත. ආයන්න 2 ඒ අධිකරණ අමාත්‍යංශයේ විශේෂ පාඩයට අදාළ නොවේ. අධිකරණයේ පවත්නා නඩු සම්බන්ධයෙන් මැදිහත් වීමේ බලයක් අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට හෝ අධිකරණ අමාත්‍යංශයට නොමැත. ආයන්න රෝමන් 3 අධිකරණ ඉදිරියේ පවතින නඩු කටයුත්ත බැවින් එයට මැදිහත් වීමට අධිකරණ අමාත්‍යංශයට නොහැක. එබැවින් අය අධිකරණ අමාත්‍යංශයේ විෂය පතේට අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මම ගරු ඇමතුමාගෙන් ඇහුවේ මේ දෙවැනි ආයකේ මේ නඩුවේ අභ්‍යන්තර කාරණා නෙවෙයි. මමත් දන්නවා නඩු කටයුත්ත පිළිබඳව අහන්න බැහැයි කියලා. මම අහන්නේ මේකට ඉදිරිපත් වෙලා ආයෙන නීතිඥවරුන්ගේ නම් කියන කාරණේ. මේ නඩුවේ තිබෙන යන ක්‍රමවේදය පිළිබඳ ඇහුවොත් මම වැරදි. ඒව මට අහන්න බෑ. මම මේ සුළු කාරණයක් අහන්නේ මේකට සම්බන්ධ වෙලා ඉන්න නීතිඥවරුන්ගේ නම් ටික විතරයි. එසා මේ වග කිය යුතු කාරණයක් මොකද ගරු කථානායකතුමනි, ඔබතුමාලාගේ ආණ්ඩුව ලබා ගැනීම වෙනුවෙන් සිංහල බෞද්ධ ජනතාව තුළ තිබුණු මහා විරෝධයක් තමයි මේ සාෆි ශාබ්දීන් කියන වෛද්‍යවරයා කරපු මහා විනාශය. ඒ විනාශයකාරී තත්ත්වය තුළ මම අහන්නේ ගරු ඇමතුමනි, අතර මමත් දන්නවා මම දෙවෙනි වතාව මේ පාර්ලිමේන්තුවට සහභාගී වෙන ගරු ඇමතුමනි, මම අහන්නේ මේ නීතිඥවරුන්ගේ නම් පමණයි. මේ නඩුවේ අභ්‍යන්තර කාරණා පිළිබඳව අහන්නේ නැහැ. ඒ නිසා මට ඒකට අවස්ථාව ලබා දෙන්න කියන කාර්යය මම ඉල්ලන. එතකොට අධිකරණ අමාත්‍යංශයෙන් බැහැර විලා
එහෙමනම් අපිට කියන්න මේ මේ ප්‍රශ්නේ අහන්න තියෙන මේ තොරතුරු අහන්න තියෙන අමාත්‍යංශයේ තමුන්වහන්සලා ගැසට් කරලා තියෙන්නේ කොහෙද?
මුලින්ම ලංකාවේ මේ වන විට නඩු 795,000ක් තියෙනවා. ඒ නඩුවල පැමිණ සිටින නීතිඥවරුන්ගේ නම් ලබා දීමේ හැකියාවක් අධිකරණ අමාත්‍යංශයට නැහැ. එතුමාට ඒක අවශ්‍ය නම් එතුමාට එය මුදල් ගෙවලා සහතික පිටපතක් ලබාගෙන ලබා ගන්නට ඕන. මේක තව නඩුවක් විතරයි. දෙවැන්න තමයි ඒ සම්බන්ධයෙන් එතුමා කොහෙන්ද උපදෙස් ලබා ගන්න ඕනේ කියන එක එතුමා විසින් ටීමස් කන්සල් හිම්සෙල්ෆ් මට අධිකරණ අමාත්‍යවසය හැටියට ඒ සම්බන්ධයෙන් වගකීමක් පැවරෙන්නේ නැහැ. එතුමා දැනගන්නට ඕන අධිකරණ අමාත්‍යංශය අධිකරණයේ තියෙන නඩුවලට සම්බන්ධ වෙන්නේ නැහැ. කාටවත් කෝල් දෙන්නේ නැහැ ගියා ආණ්ඩුවේ වගේ. මිනිස්සු තෝරගෙන උසාවි හදන්නෙත් නැහැ. අපි අධිකරණ අමාත්‍යංශය හැටියට විෂයපතයට සීමා වෙලා ඒ අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම විතරයි කරන්නේ. නඩු සම්බන්ධයෙන් මැදිහත් වීමේ කිසිම බලාපොරොත්තුවකුත් නැහැ, හැකියාවකුත් නැහැ, සිදු නොකළ යුතු දෙයක් කියලා මම තරයේ විශ්වාස කරනවා කතානායකතුමා.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ විෂ සම්මත වුණාට පස්සේ ඔබතුමත් කොතනින්දීද කියලා අපි බලාගමු. ওই දෙයම ගරු එමතුමා මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් ඔබතුමා ආයකට උත්තරේ දෙනවනේ. දන්නවයි කියන කාරණේ. එහෙනම් ඔබතුමා දැනුවත් වෙන අනුව මෙවැනි සිදුවීම පිළිබඳව ඔබතුමා දැනුවත් වෙලා තියෙන කාරණේ මේ දැනුවත්ිත ප්‍රමාණය අනුව මේ වැඳසත්කම් ප්‍රමාණය කරලා තියෙනවද නැද්ද කියන කාරණේ පිට ඔබතුමාගේ දැනුවත්.
ඒක මම තුමා මේ ප්‍රශ්නෙට අදාළ නැහැ. මේ ප්‍රශ්නෙට අදාළ නැහැ.
ඒක තමයි ඒක
නෑ ප්‍රශ්නයක් මට මම මෙතන තියෙන්නේ මේක අදාළ නැති ප්‍රශ්නයක් මතු කරලා වෙනත් පැත්තකට මේක යොමු කරයි කියන මේකට.
ඔබතුමා අධිකරණයේ පවතින නඩුවක් ගැන අහන්නේ.
මම ඒ චෝදනා කරන්න එපා.
මම කොහොමද ඒ සඳහා පිළිතුරු ලබා දෙන්නේ? ඔබතුමාට මම මුලිනුත් කිව්වා ඒක.
මයි කිව්වා. ඒ දන්න කාරණය තවත් අහවුරු කරගන්න තමයි මම ඇහුවේ. ඒක අදාළ නොවනවා කියන කාරණේ පිළිබඳව මමත් මවිත වෙනවා ගරු කතානායක. මෙතුමා පළවෙනි ප්‍රශ්නේ උත්තරේ දුන්නා. මේක දන්නවයි කිය. ඔව් ඒක දනුවත් කිය. ඉතින් ඒ දන්නා ප්‍රමාණය මේකද කියන කාරණේ පිළිබඳව මම අහන්න ඇහුවේ. ඉතින් මම දන්නේ ඒක නොදුනක් කියන කාරණේ. අනිත් එක එතුමාලා අපි මේ පෞගිය ආණ්ඩුවේ කතා කරා. ඒක ඒ මන්ත්‍රීවරයාගෙන් අදාළ ප්‍රශ්නයක්. අපි කතා කරලා නැහැනේ. හරි. නමුත් ඒවත් තාම මෙයාලා විමර්ශනය කරනවා. දැන් අපි බලාපොරොත්තු වෙන හොඳ බුද්ධිමත් ජනාධිපති නීතිඥයෙක් හැටියට එයාලට දඩුවම් දේවි කියලා. අපි පැවිදිච්ච ආණ්ඩුව තුල ගරු කතානායකතුමා පුතා දන්නවා ඇති. ඒ ආණ්ඩුවේ තිබිච්ච වැරදි වලට දඩුවම් දෙන්න කියලා අපි කෑ ගැහුවා. ඉතින් අපි බලමුකෝ මේ ටයිකෝඩ් දාගින් අපේ ගරු මේ අමුතුමා ඒ ආණ්ඩුවටත් මේ ආණ්ඩුවට සලකන හැටි විශ්වාසවට පස්සේ බොහොම සුදු.
දන්න බැරිද ඔබතුමා වගේ අඳින්න ඕනද මම? ඔබතුමාගේ ප්‍රයෝජන ඔබතුමාගේ අවසරය අරගෙන ඔබතුමා විදියට අඳින්න ඕනද? මම මට අවශ්‍ය දේ මම අඳිනවා. ඔබතුමා කියන්න ඕනේ නැහැ මට අඳින්න ඕන දේ. මම අඳින්නේ අධිකරණයට අවශ්‍ය අවශ්‍යතාවට. ඔබතුමාට මොකද අවශ්‍ය දේ? මම අඳින්න ඕන. ඔබතුමා කවුද? ඔබතුමා ජාතිවාදී අවශ්‍යන්න එපා මෙතන. කම් බොරුවට. මොනවද ප්‍රශ්නේ? මොන ප්‍රශ්නේ මොකද තේරුම? අධිකරණේ පාදවල නඩු පිළිබඳ අපේ ප්‍රශ්න අහන්නේ. ඔබතුමාට ජාතිවාදී අවශ්‍යන අවශ්‍යලා දෙන්නේ. කතා කරන්නේ කොහොමද? සාජීවනයේ පිළිබඳ. මොකද කතා කරන්නේ?
ප්‍රශ්න අංක 14. ප්‍රශ්න අංක 14.
අනේ කරම වැරදි ඔය.
ඔන්න වියත්තගේ හැටි.
මෙන්න ප්‍රශ්න අංක 14.
ඔන්න වියත්තගේ හැටි. ලැජ්ජයි.
15. නලින් බණ්ඩාර ජයමා මන්ත්‍රීතුමා ප්‍රශ්න අංක
15.
මම අහනවා.
ඔව්. ඔව් කියන්.
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට තියෙන අයිතියක් තමයි ප්‍රශ්න අහන එක. එතකොට ඇමතිවරයෙකුට තියෙන වගකීමක් තමයි බොහොම බුද්ධිමත්ව පරිණත ආකාරයට ඒකට උත්තර දෙන එක. මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ හාහපුරා කියලා මුලින්ම පාපු මේ ඇමතිවරේ අද මේ කෝප වෙලා බොහොම ආවේගශීලීව මේ විදිහට මොකද්ද මේ හැසිරෙන්නේ? මේ සම්පූර්ණ මේ කෝප වෙලා මේ වියත්මකද? මේ වියත්මකද? මේ ගොල්ලන්ට කරුණා කරලා අර 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 මූලික පුහුණුවද යවන්න මොන්ටිසෝරියට පාර්ලිමේන්තුවේදී මූලික පුහුණුවද? මේ
ඔව් මුසාමිල් මන්ත්‍රීතුමා. ඔව් මුසාමිල් මන්ත්‍රීතුමා.
කතානායකතුමනි ඔබතුමා වමේ මිනිස්සේ පොඩ්ඩක් දකුණත් බලන්න. මගේ පොයින්ට් එක තමයි කතානායකතුමනි 36E අධිකරණ විනිශ්චයකට භාජන වෙමින් පවතින යම් කාරණයක් හෝ අධිකරණ තීරණයක් ලබා දීමට කාරණයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න බෑ. එතකොට පළවෙනි දේ තමයි ඒ ප්‍රශ්නේ අහන්න බෑ. දෙක, එහෙමනම් මේ ප්‍රශ්නය ඇතුල් කරන්නත් බෑ. එහෙමනම් මේ ප්‍රශ්නය ඇතුල් කරන්න බෑ. දැන් මේක ඉතා පැහැදිලිව මේ අධිකරණයක විනිශ්චය වෙන කාරණයක් කියන එක සාමාන්‍ය දැනුම තියෙන ඕනම කෙනෙකුට දන්නවා. එතකොට මේ ප්‍රශ්නේ ඇතුල් වුණේ කොහොමද? මේක ඇතුල් කරන්න බෑ කතානායකතුමනි. ඒ නිසා ඉතා පැහැදිලිව මම මේ රීති කඩවීමක් විදියට දකිනවා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් පහුගිය කාලෙම මේ කට්ටිය මුනිවතර කළා ශාස්ත්‍රි ශාබ්දීන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් දැන් ඇවිල්ලා නීතිඥ කවුද කියලා අහනවා. පහුගිය කාලේ අඩුම ගානේ කුරුණෑගලෙද්දි කතා කරේ නැහැ. එක ලයිස්තුවේ හිටියේ කට්ටිය. එතකොට ශාස්ත්‍රි ශාබ්දීන්ලා ගැන කතා කළේ නැහැ. දැන් ඇවිල්ලා මොකද මේ මෙතන ප්‍රශ්න අහන්නේ?
ඔව් ජනසභාවෙන්ද
මතක කතානායකතුමනි, අපේ කුරුණෑ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කිව්වා මේ වියත්මගෙන් ඇවිල්ලා හැසිරෙන්න දන්නේ නැහැ, කතා කරන්න දන්නේ නැහැ, ආවේගශීලි කියලා. මං ඉතකේ ප්‍රධාන දේ තමයි මේ අපේ ප්‍රශ්නේ අහපු මන්ත්‍රීතුමා මෙතුමාගේ මේ ටයි කෝට් එකක් ගැන කතා කරලා මේ අනවශ්‍ය ප්‍රශ්නයක් අදගත්තේ ඒක. ඒ නිසා තමුන්නාන්සේලා ඔය කොණ්ඩිස්ලා ඉස්සර වැදගත් වෙන්න පහර දෙන්න හදන්නේ නැතුව ටයි එකයි කෝට් එක ගැන එතුමට පාර්ලිමේන්තුවට එන්න සුදුසු විදිහ තමයි එතුමා ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. මම හිතන ඒක එහෙම කියන එක වැරදි. ඔබතුමා කිල්ලාස් කරගන්න සම්පූර්ණ වැරදි.
තිස්සක යටතේ කතා කරන්නේ. මං හිතන්නේ අපේ ගරු මන්ත්‍රීතුමා ගරු ඇමතුමාට එහෙම මොකක් හරි වැරදි විදිහකට කිව්වා නෙමෙයි. අනිත් එක තමයි ගරු ඇමතුමා අපේ සම්ප්‍රදායක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ යම් කිසි විදිහකට ප්‍රශ්නයක් ඇවවා මෙහෙම කෑකෝ ගහලා සැර කරලා එහෙම කරන්නේ නැහැ. මොකද අපි ප්‍රශ්නයක් අහන් පොඩක් නෑ මම පිළිගන්න නෑ පිළිගන්න නෑ නෑ පිළිගන්න ඒක වැරද්ද කර කියප එක නෙමෙයි. පොඩක් ඉන්නකෝ. නෑ ඒක තමයි මං කියන්නේ. ඒක තමයි මම කියන්නේ. ඒ නිසා ඒක නෑ ගරු ඇමතුමා ඔබතුමාගෙන් සාධාරණ ඉල්ලීමක් කරන්නේ. සාමාන්‍යද එහෙම කෑ ගහන්න එපා ඇඟිල්ල දික් කළ සාමාන්‍ය එච්චරයි අපි කියන්නේ.
මගේ එහෙම අදහසකින් මම කිව්වේ නෑ. මගේ ඇඳුම පිළිබඳව කතා කරපු දේ සම්බන්ධයෙන් තමයි මම පිළිතුරක් ලබා දුන්නේ. නමුත් ඒ සම්බන්ධයෙන් එතුමාට යම් කිසි අවස්ථාවක් පත් වුණා නම් මම සමාවෙදී වෙනවා. මට ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ මගේ හැටි.
ඔව් මන්ත්‍රීතුමා. සමිතියේ සිරිමන්ත්‍රීතුමා. දැන් හරිනි ඉවරයි. හරි. නලින් බණ්ඩාර
ජයමාමන්තුමා
ජොන්සන් ෆර්නාන්ඩෝ අමාත්‍යතුමා
නෑ නෑ මම කොහොමද ටයිකෝට් ගැහුවේ? ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා ටයිකෝට් එක ගැන.
ජොන්සන් ෆර්නාන්ඩෝ අමාත්‍යතුමා ප්‍රශ්න උත්තර දෙන්න. ඔබතුමා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න.
සර් සති දෙකක් අල්ලිනවා සර්. ගරු කතානායකතුමනි සති දෙකක්.
දෙවෙනි වටේ
අංක
3 පැමිණ නෑ. බුද්ධික පත්තියන මන්ත්‍රීතුමා විශ්වදී අංක හත මරික්කාර මන්ත්‍රීතුමා අංක 9
වේලුකුමාර
මන්ත්‍රීතුමා අංක 14 අනවගතනක බුද්ධිගවති මන්ත්‍රී සභ
අතියක් කල්ලේ
ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම. අභාව ප්‍රාප්ත කරු KB රත්නායක මන්ත්‍රීතුමා පිටෝ පාර්ලිමේන්තුව. ඔව් මන්ත්‍රීවරයා.
ඕක යෝජනා වෙයි.
අලින් බණ්ඩාර මන්ත්‍රීතුමා.
ඩිස්ටර්බ් කරන්න. බෞද්ධ ගරු කතානායකතුමනි, විශේෂයෙන් ඊයේ දිනේ ගැටලුවක් වුණා මේ 27/2 යටතේ ප්‍රශ්න ගැන. එතනදී ගරු කථානායකතුමනි ඔබතුමා 27-2 යටතේ ප්‍රශ්නය මේ 76-1 යටතේ විශේෂයෙන්ම අධිකරණයක පවතින නඩුවක් නිසා ඉවත් කරා කියන කාරණේ එක පැත්තකින් ඉස්මතු වුණා. අනිත් පැත්තකින් ඉස්මතු වුණා පොන්නම්බලම් මන්ත්‍රීතුමා පක්ෂ නායකයෙක් විදිහට සලකනද විපක්ෂයේ කටයුතු නොකරා කියන කාරණේ. හැබැයි පක්ෂ නායකයෙක් විදිහට පොන්නම්බලම් මහත්මයා සලකලා තමයි එතුමාට ස්ථානය දීලා තියෙන්නේ. එතකොට අපිට තියෙන ගැටලුව 76-71 යටතේ මේ ප්‍රශ්නය අධිකරණමය කටයුත්තක් විදිහට සලකලා ඒක ඔබතුමා ඉවත් කරාට ඉවත් කරා නම් හැබැයි ඒක 27-22 යටතේ ප්‍රශ්නයකට බලපාන්නේ නැහැ. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ ඊයේ ඔබතුමා ඒ ප්‍රශ්නේ ඉවත් කරේ 76-1 යටතේද එහෙම නැත්නම් 27-2 යටතේ එතුමා අධිකරණ ඇමතිවරයා සමාවෙන්න මේ එතුමා පක්ෂ නායකයෙක් විදිහට නොසලකීම නිසාද කියන කාරණය අපිට පැහැදිලි කරලා දෙන්න ඔබතුමා. ඒක ඊයේ පැහැදිලි වුණේ හරියට. කරුණු දෙකක් ගැන කතා කරා මේ ගරු සභාවේ. 76-1 යටතේද ඊයේ මේ ප්‍රශ්නේ ඉවත් කරේ එහෙම නැත්නම් 27-2 යටතේ එතුමාට ප්‍රශ්නයක් ඇහිමන තියෙන නොහැකියාව කියන ප්‍රශ්නේ.
එතුමා පක්ෂ නායකයෙක් හැටියට පිළිඅරගෙන එතුමාට ඒක අවස්ථාව දුන්නේ.
එහෙනම් ප්‍රශ්නේ ඔබතුමා අවස්ථාව
දුන්නේ අධිකරණයේ ඒ ප්‍රශ්නය අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක්. එතුමා නිවැරදි එතුමා ඉදිරිපත් කරපු කාරණය ඊයේ නිවැරදි නෑ කියන එක තමයි අපේ හැඟීම. මොකද උසාවියේ ඊයේත් නඩු තීන්දුවක් දුන්නා ඊයේ උදේ. ඒ වගේම එතුමා පෙනී හිටපු නඩු තීන්දුවේ දැන් අද එතුමා මෙතන නැත්තේ එතුමා උසාවියේ පෙනී හිටින්න අද යා යුතුව තිබුණා ඒ නඩුවකට. ඒ නිසා තමයි මේ කිව්වේ ඒක නඩු ඒක උසාවියේ යටතේ තියෙන මේ කාරණයක් නිසා අපි ඒක මේ ඉවත් කළා කියලා.
ගරු කතානායකතුමා එතනදී දැන් ඊළඟ ප්‍රශ්නේ දැන් ඔබතුමාලා කිව්වා 77-2 යටතේ දවසට එක ප්‍රශ්නයයි අහන්න කියන එක. නමුත් ස්ථාවර නියෝග වල
ඒක අපි පක්ෂ නායක රැසීමේ ඒකයි පක්ෂ නායක රැසීමේ निराකරණය කරගන්නවා. පක්ෂ නායක රැසීමේ निराකරණය කරන්නේ. ඔව් හර්ෂල් සිල්වන්ත
නායකතුමා වැදගත් කාරණාවක් 100 සමාන 121 යටතේ මම මේ ප්‍රශ්නේ අහන්නේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව. එතකොට ඒ කාරක සභාව පමණයි අපේ ස්ථාවර නියෝගයේ යටතේ සභාපතිවරයා විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු විය යුත්තේ යන්නට යටත්ව තේරීම් කාරක සභාව විසින් සභාපතිවරයෙකු හා සමාජික මන්ත්‍රීවරුන් 11 දෙනෙකු පත් කරන්න ඕනේ කියලා තියෙනවා. දැන් සමහර කාරක සභාව පත් කළා තියෙනවා. නමුත් මේ කාරක සභාව තාම පත් කළා නැහැ. ඉතින් ඒ නිසා අපි දැනගන්න කැමති ඔබතුමාගෙන් මේක කවද වෙනකොට පත් කරන්න ඔබ බලාපොරොත්තු වෙනවද කියලා.
තාම නාමයෝජනා ඉවල නැහැ. නම් ටික ඉවල නැහැ තාම. ඇව්වම පත් කරන්න. ඔව් හර්ෂ මන්ත්‍රී.
ඔව් විරෝධ පාර්ශවයේ සමයි.
අපි විපක්ෂය යෝජනා කරන්නේ
හර්ෂ මන්ත්‍රී. මේක දීලා
නැහැ. මේක ලිපියකින් එවන්න එපා.
නෑ නෑ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හර්ෂද සිල්වා කියන මාව සභාපති හැටියට නම් කරලා ඒ අපි දැනුවත් කළා තියෙනවා ඔබතුමාට. ඒක පත්වීම වෙලා නැහැ. ඒක අපි අහන්නේ ඇයි කියලා.
අපේ නොමිනී ડોක්ටර් හර්ෂද
සිල්වා. රයිට්. තෑන්ක් යූ.